අද අපි පහ ශ්‍රේණියේ දරුවන්ට විෂය කරුණු සාකච්ඡා කරන්න ආරාධනා කළේ අනුරාධපුර මහා නිලුබෑව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මහතා.
ආයුබෝවන්. වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවේ පුතේ. අපි අදත් සූදානම් වෙනවා ඔයාලට ගණිත ගැටලු ටිකක් සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක, ඒ වගේම පරිසරයේ ටිකකුත් සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. ඔයාල දන්නවා සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රචාරණය වෙන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවලට අදාළ ඍජුව සම්බන්ධ වෙන කොටස් කියලා. ගිය සතියේ ඉරිදා අපි කතා කළා විනිවිද නොපෙනෙන බඳුනක් තුල තියෙන ද්‍රව්‍ය එළියට ගන්නකොට සමාන ප්‍රමාණයේ සමාන වර්ණයේ පෑන් දෙකක් නැත්තම් වීදුරු බෝල දෙකක් එළියට ගන්න වර්ගයේ ගණන් ගැටලු කීපයක් ගැන සමහර අය කතා කරලා කිව්වා, සර් අවසාන වෙලාවේ එක ගානයි අපට කියලා දුන්නේ, දෙවෙනි ගාන බාගිට වගේ කියලා දීලා පාඩම ඉවර වුණා, චුට්ටක් පැහැදිලි කරලා ඊළඟ පාඩමට යන්න කියලා. ඒ වගේම මේ ගණන් වර්ගයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔයා අහගෙන නේද ඉන්නේ? හරි. එහෙනම් ඔන්න මම කතා කරන්නම්. අපි එදා කතා කළේ පුතේ විනිවිද නොපෙනෙන බඳුනක් තුල රතු පාට බෝල පහක්ද, නිල් පාට බෝල පහක්ද, කොළ පාට බෝල පහක්ද තියෙනවා. බඳුන දෙස නොබලා, බඳුන දෙස නොබලා වරකට එක බැගින් බෝල එළියට ගන්නවා. එක වරකට එකයි ගන්නේ, ගන්න බෝල අපහු ඇතුළට දාන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්نين ඇහුවා අපි ඕනෑම වර්ණයකින් සමාන බෝල දෙකක් එළියට ගැනීමට කීවරක් උත්සාහ කළ යුතුද කියලා. මම පැහැදිලිවම ඔයාලට කිව්වා වර්ග තියෙන්නේ 3යි නං. පළවෙනි වතාවේදී සමහර විට අපට ලැබෙන බෝලේ රතු පාට වෙන්න පුළුවන්, දෙවෙනි වතාවේ නිල් පාට වෙන්න පුළුවන්, තුන්වෙනි වතාවේ ඊළඟ කොළ පාට වෙන්න පුළුවන්. එතකොට අවස්ථාවන් තුනකදී අපි බෝල එළියට ගත්තාම අනිවාර්යයෙන්ම පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවවලදී වර්ණ තුනෙන්ම බෝල තුනක් මේ බඳුන එළියේ තියෙනවා. ඊළඟ ගන්න බෝලය මොන බෝලයක් වුණත් අර පළවෙනියට ගත්ත වර්ණ තුනෙන් එකකට ගැලපෙනවා. එතකොට ඔන්න යුගලයක් සමාන වෙනවා. එහෙමනම් වර්ණ තියෙන්නේ 3යි නම් උත්සාහ කළ යුත්තේ අවස්ථා 4යි. වර්ණ පහකින් බෝල මිශ්‍ර කරලා දාලා තිබුණොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි අවස්ථාවලදී විවිධ වර්ණ වෙන්න පුළුවන්. හැබැයි 6 වෙනි අවස්ථාවේදී අර වර්ණ පහකට ගැලපෙන එකක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. එමනම් වර්ණ ප්‍රමාණයට වඩා එකක් වැඩි අවස්ථාවේදී අපට සමාන වර්ණයේ බෝලයක් ලැබෙනවා. වර්ණ 7ක් නම් අවස්ථා 8කදී, වර්ණ 10ක බෝල තියෙනවා නම් අවස්ථා 11කදී සමාන වර්ණයේ බෝල දෙකක් අපට ගන්න පුළුවන්. බෝල වෙන්නත් පුළුවන්, මේස් වෙන්නත් පුළුවන්, පෑන් වෙන්නත් පුළුවන්, තොප්පි වෙන්නත් පුළුවන්, කොඩි වෙන්නත් පුළුවන්, ওই විදිහට. දැන් ඔය ගානටම අපි මෙන්න මෙහෙම කතා කළොත් විනිවිද නොපෙනෙන බඳුනක මේ විදිහට රතු බෝල පහක්ද, නිල් බෝල පහක්ද, කොළ බෝල පහක්ද තියෙනවා. අපි තවත් පොඩි පියවරකට ඉස්සරහට ගියොත් අපෙන් අහනවා කොළපාට බෝලයක් ස්ථිර ලෙසම ගැනීමට නම් උපරිම උත්සාහයන් කීයක් කළ යුතුද? ඉස්සරලා අහන්නේ ඕනෙම වර්ණයකින් සමාන වර්ණ බෝල දෙකක් ගන්න අවස්ථා කීයක්ද කියලා. එතකොට අපි දන්නවා වර්ණ ප්‍රමාණය 3යි නිසා අවස්ථාවන් 4යි. දැන් අහනවා එක වර්ණයක් ගැන කොළපාට බෝලයක් අනිවාර්යම ගන්න නම් අවස්ථාවන් කීයක් උත්සාහ කළ යුතුද? චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් මේ බඳුන ඇතුලේ තියෙන්නේ රතු පාට බෝල පහයි, නිල් පාට බෝල පහයි, කොළ පාට බෝල පහයි. දැන් අපට ඕනේ ස්ථිර වශයෙන්ම කොළ පාට බෝලයක්. එහෙමනම් අපිට ස්ථිර වශයෙන්ම කොළ පාට බෝලයක් ගන්නවා කියලා කියන්න නම් මේ බඳුනේ තියෙන රතු පාට බෝල පහත්, නිල් පාට බෝල පහත් එළියට ගිහිල්ලා ඒ ඔක්කොම ඉවර වෙන්න ඕනේ. එහෙමනම් රතු පාට බෝල පහයි, නිල් පාට බෝල පහයි, බෝල 10ම එළියට යන්න නම් අවස්ථාවන් 10ක්. ඒ කියන්නේ වරකට එක බෝලයක් නේ ගන්නෙ. එවනම් අවස්ථාවන් 10ක් උත්සාහ කළාම රතු පාට බෝල පහත් එළියට යනවා, නිල් පාට බෝල පහත් එළියට යනවා. දැන් ඇතුලේ තියෙන කොළ පාට බෝල පහ විතරයි. එතකොට 11 වෙනි අවස්ථාවේ ගන්න බෝලය නියත වශයෙන්ම ස්ථිර වශයෙන්ම කොළපාට බෝලයක් වෙනවා. ඊට කලිනුත් ඒක වෙන්න පුළුවන්. අපි බඳුනට අත දාලා ගන්න පළවෙනි බෝලේම කොළපාට වෙන්නත් පුළුවන්. හැබැයි ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක රතු වෙන්නත් පුළුවන්, නිල් පාට වෙන්නත් පුළුවන්. දෙවෙනි අවස්ථාවෙත් කොළ වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැන විශ්වාසයක් නැහැ. අපෙන් අහනවා ස්ථිර ලෙසම කොළ පාට බෝලයක් ගන්න පුළුවන් වෙන්නේ මොන අවස්ථාවේද කියලා. එහෙමනම් බඳුනේ තියෙන අනෙකුත් වර්ණවල සියලු බෝල ඉවත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ අනෙකුත් බෝල කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. රතු පාට බෝල 5යි, නිල් පාට බෝල 5යි. එහෙමනම් 10ක් එතන තියෙනවා. මුල් උත්සාහයන් 10ෙදිම ඒ බෝල 10 එළියට එන්න පුළුවන්. එහෙමනම් ස්ථිර වශයෙන්ම ඉතුරු වෙලා තියෙන කොළපාට බෝල 5 විතරයි 11 වෙනි අවස්ථාවේ ස්ථිර වශයෙන්ම කොළපාට බෝලයක් එන්න පුළුවන්. ඔය ප්‍රශ්නේම අපිට අහන්න පුළුවන්. ස්ථිර වශයෙන්ම රතුපාට බෝලයක් එළියට ගැනීමට නම් උත්සාහයන් කීයක් කළ යුතුද? ඒත් නිල් පාට සහ කොළ පාට තියෙන බෝල 5 10ක් නිසා 11 වෙනි අවස්ථාවේ අනිවාර්යම රතුපාට බෝලයක් අපට ලැබෙන්න ඕනේ. ඔය ප්‍රශ්නේම අහන්න පුළුවන් නිල් පාටවලින්. නිල් පාට බෝලයක් ස්ථිර වශයෙන්ම ලබා ගැනීමට නම් උත්සාහයන් කීයක් කළ යුතුද? එමනම් රතු බෝල ගණනයි කොළ පාට බෝල ගණනයි අඩු කළාම අපිට ලැබෙනවා නිල් පාට බෝලයක් ලැබෙන්න පුළුවන්. ඒත් අවස්ථාව 11 වෙනි අවස්ථාවෙමයි. මම හිතනවා ඔයාට චුට්ටක් ඔලුවට වැටුණා කියලා අපි එදාට වඩා පොඩ්ඩක් ඔන්න ඉස්සරහට ගියා. ඔය වර්ගයේ ප්‍රශ්නයකින්ම මම තවත් චුට්ටක් ඉස්සරහට යන්න හදනවා. ඔයාට තේරුම් නැත්තම් මට කියන්න ඕනේ. ගිය සතියේ සමහර අය කියලා තිබුණා සර්ට අවගානක් කියලා දෙන්න කියලා. හැබැයි ඒ ගාන කියලා දෙන ගමන් තව චුට්ටක් ඉස්සරහට යනවා. උතුරුමැද ආදරණීය දූපුතුන් ටික ජාතික තලයට ගෙන යන වැඩසටහන. එහෙමනම් ඔන්න රජරට ගුරුගෙදර වැඩසටහනින් අපි ඔයාට කියලා දෙන දේවල් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ඓතිහාසික රජරටනේ නේද? ඔන්න එහෙමනම් ආදරණීය දූපුති අපි යනවා ඒකේ තුන්වෙනි කොටසට. රතුපාට බෝල දෙකක් ස්ථිර වශයෙන්ම එළියට ගැනීමට නම් උත්සාහයන් කීයක් කළ යුතුද? ඒකත් දැන් ලේසි. රතුපාට බෝලයක් ගන්න නම් 11 වෙනි අවස්ථාව නම් රතුපාට බෝල දෙකක් ගන්න අවස්ථාවන් 12ක් උත්සාහ කළොත් ස්ථිර වශයෙන්ම රතුපාට බෝල දෙකක් ලැබෙනවා. හේතුව පළවෙනි අවස්ථාවන් 10ෙදිම නිල් පාට බෝල 5 සහ කොළ පාට බෝල 5 එළියට යන්න පුළුවන්. 11 වෙනි අවස්ථාවේදී රතු පාට බෝලයක් ගන්න පුළුවන්. 12 වෙනි අවස්ථාවේ රතු පාට බෝල දෙකක් ගන්න පුළුවන්. ඔය විදිහට චුට්ටක් ඔයාලට එහෙම එහෙ කරලා මේ වගේ ගණන් අහන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔයාට ලියා ගන්න කිව්වෙත් නෑ, අහගෙන ඉන්න විතරයි කිව්වේ. මම හිතනවා යමක් තේරුණා කියලා බෝල ගණන සමානව තමයි මම දුන්නේ. දැන් මම දෙනවා බෝල ගණන සමාන නෑ. එහෙමනම් ඔයාට ලියා ගන්න පුළුවන්. චුට්ටක් ලියා ගමු. මෙන්න මේ ගාන ලියා ගන්න. විනිවිද නොපෙනෙන බඳුනක් තුල කළු පෑන් පහක්ද නිල් පෑන් අටක්ද රතු පෑන් හතක්ද ඇත. බඳුන දෙස නොබලා වරකට එක බැගින් පෑන් එළියට ගනි. කෙටිවට ලියා ගන්න. මං ඔන්න අපහු ගාන කියනවා. විනිවිද නොපෙනෙන බඳුනක් තුල කළු පෑන් පහක්ද, නිල් පෑන් අටක්ද, රතු පෑන් හතක්ද ඇත. බඳුන දෙස නොබලා වරකට එක බැගින් පෑන් එළියට ගනි. පළවෙනි ප්‍රශ්නේ දන්නවනේ. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. එක සමාන වර්ණයකින් පෑන් දෙකක් එළියට ගැනීමට නම් කීවරක් උත්සාහ කළ යුතුද? එක සමාන වර්ණයකින් පෑන් දෙකක් එළියට ගන්න නම් උත්සාහයන් කීයක් කළ යුතුද? ඔන්න දෙවෙනි කොටස තමයි අද පාඩමට ගොඩක් වැදගත් වෙන්නේ. ලියා ගන්න දෙක අනිවාර්යයෙන්ම රතු පෑනක් එළියට ගැනීමට නම් උපරිම අවස්ථා කීයක් උත්සාහ කළ යුතුද? ගන්න පෑන් ආයේ ඇතුළට දාන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රතු පෑනක් එළියට ගැනීමට නම් උපරිම උත්සාහයන් කීයක් උත්සාහ කළ යුතුද? තුන්වෙනි ප්‍රශ්නය නිල් පෑන් තුනක් අනිවාර්යයෙන්ම එළියට ගැනීමට නම් කීවරක් උත්සාහ කළ යුතුද? උත්සාහයන් කීයක් කළ යුතුද? එහෙමනම් ආදරණීය දුවේපුතේ යටින් ඔයාගේ කටුකොලයක් අරගෙන කටුකොලේ ඔය ගානට යටින් ඇඳගන්න චුට්ටක් කොටුවක් නැත්තම් පෙට්ටියක් වගේ එකක් ඇඳගන්නකො. ඒකේ ලියාගන්න දැන් මේ ඇතුලේ තියෙන දේවල්. විනිවිද පේන්නේ නැහැ. ඇතුල පේන්නේ නැහැ. අඳුරුයි. ඒකේ තියෙනවා කළු පෑන් පහක්, නිල් පෑන් අටක්, රතු පෑන් හතක්. එහෙමයි තියෙන්නේ. කළු පෑන් පහක්, නිල් පෑන් අටක්, රතු පෑන් හතක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ සමාන වර්ණයේ පෑන් දෙකක් එළියට ගැනීමට නම් කීවරක් උත්සාහ කළ යුතුද? අපි දන්නවා වර්ණ තියෙන්නේ තුනයි. පළවෙනි පෑන සමහර විට කළු පාට එකක් වෙයි. දෙවෙනි එකත් කළු පාට වෙන්නත් පුළුවන්. එතකොට එකම වර්ණයෙන් පෑන් දෙකක් ලැබෙනවා. හැබැයි ඒක විශ්වාස නැහැ. මොකද ඒ ඇතුලේ තව නිල් පෑනුත් තියෙන නිසා, රතු පෑනුත් තියෙන නිසා. අපි හිතමු අහඹු ලෙස ගන්නකොට පළවෙනි පෑන කළු පාට වුණා, දෙවෙනි පෑන රතු පාට එකක්, තුන්වෙනි පෑන නිල් පාට පෑනක්. දැන් ගන්න පෑන් ආපහු දාන්නේ නැහැ බඳුනට. දැන් එළියේ තියෙනවා කළු පාට පෑනකුත්, නිල් පාට පෑනකුත්, රතු පාට පෑනකුත් තියෙනවා. වර්ග තුනෙන්ම, වර්ණ තුනෙන්ම දැන් ඔන්න පෑන් තියෙනවා. ඊළඟ එක සුදු පාට පෑනක් වෙන්න බෑනේ, කොළ පාට පෑනක් වෙන්නත් බෑනේ. හේතුව එහෙම පෑන් නැහැ. අනිවාර්යයෙන්ම හතරවෙනි උත්සාහයේදී ගන්න පෑන එක්කෝ කළු පෑනක් වෙන්න ඕනේ, නැත්නම් රතු පෑනක් වෙන්න ඕනේ, නැත්නම් නිල් පෑනක් වෙන්න ඕනේ. එතකොට අපි බලාපොරොත්තු වෙන එකම වර්ණයේ පෑන් යුගලයක් හදාගන්න, ඇතුළේ තියෙන වර්ණ තුනක පෑන් නම් හතරවෙනි අවස්ථාවේදී සමාන වර්ණ දෙකකින් සමාන වර්ණයෙන් පෑන් දෙකක් ගන්න පුළුවන්. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ, චූටි දෙයක් තියෙන්නේ. බලනකොට නිකන් පළවෙනි වතාවට මේ වගේ ගානක් ප්‍රශ්න පත්‍රයේ දැක්කම මහා ලොකු ගානක් ගණිත ගැටලුවක් වගේ හිතෙන්න පුළුවන්. මහා ප්‍රාණ වගේ හිතෙන්න පුළුවන්. සරලව හිතන්න. ශිෂ්‍යත් විභාගෙට එන්නේ සරල ගැටලු විතරයි. දෙවනි ප්‍රශ්නේ මම ඇහුවේ අනිවාර්යම රතු පෑනක් එළියට ගැනීමට නම් උපරිම කළ යුතු උත්සාහයන් ගණන කීයද කියලා. අනිවාර්යම රතු පෑනක් ගන්න නම් උත්සාහයන් කීයක් ගන්න ඕනේද? දැන් බලන්නකෝ, කළු පෑන් තියෙනවා පහක්, නිල් පෑන් තියෙනවා අටක්, රතු පෑන් තියෙනවා හතක්. රතු හැර මේ විනිවිද නොපෙනෙන බඳුන තුල තියෙනවා කළු පෑන් පහකුත්, නිල් පෑන් අටකුත්. එතකොට 8යි 5යි 13ක්. පළවෙනි උත්සාහයන් 13ේම එක්කෝ කළු පෑනක් වෙන්න පුළුවන්, නැත්නම් නිල් පෑනක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කළු පෑන් සහ නිල් පෑන් තියෙනවා 13ක්. එහෙමනම් මුල් උත්සාහයන් 13ේදී මේ කළු පෑන් සහ නිල් පෑන් මේ බඳුනෙන් එළියට ගියා නම් ඉතුරු වෙන්නේ රතු පෑන්ම විතරයි. රතු පෑන් හත විතරයි. එහෙමනම් උත්සාහයන් 13කදී කළු පෑන් සහ නිල් පෑන් එළියට ඇවිල්ලා ඉවර වෙනවා. 14 වෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම රතු පෑනක් එළියට ගන්න පුළුවන් වෙනවා. අපෙන් අහන්නේ අනිවාර්යයෙන්ම රතු පෑනක් එළියට ගැනීමට නම් උපරිම උත්සාහයන් කීයක් කළ යුතුද කියලා. එහෙමනම් අනිත් පෑන් වර්ග දෙක එකතු කරලා ඊළඟ උත්තරය, එහෙම නැත්නම් 13 එන්නේ, එහෙමනම් 14 වෙනි අවස්ථාවේ ස්ථිර වශයෙන්ම රතු පෑනක් අපට ගන්න පුළුවන්. ඔයිට කලිනුත් රතු පෑනක් ලැබෙන්න පුළුවන්. සමහර විට අපේ වාසනාවට පළවෙනි පෑනම රතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අවස්ථාවලදී වෙන්න පුළුවන්. හැබැයි අපිට ස්ථිරව මේක කියන්න බෑ. බඳුන තුල කළු පෑන් සහ නිල් පෑන් නැත්නම් ගන්න වෙන්නේ රතු පෑනක්ම තමයි. එය ස්ථිරයි. වෙන කිසිම හේතුවක් මත එය වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි කොටසට අපි යනවා. නිල් පෑන් තුනක් අනිවාර්යයෙන්ම එළියට ගැනීමට නම් උත්සාහයන් කීයක් කළ යුතුද? දැන් එතනදී ඔයා දන්නවා නිල් පෑන් තුනක් එළියට ගන්න නම් මේ කළු පෑන් සහ රතු පෑන් ඔක්කොම එළියට යන්න ඕනේ. කළු පෑන් ගණන 5යි, රතු පෑන් ගණන 7යි, එතන තියෙනවා පෑන් 12ක්. කළු පෑන් 5යි, රතු පෑන් 7යි. එතකොට 7යි 5යි 12යිනේ. එතකොට මුල් අවස්ථාවන් 12ෙදිම එක්කෝ කළු පෑනක් නැත්නම් රතු පෑනක් ලැබෙන්න පුළුවන්. හැබැයි අපි ස්ථිර වශයෙන්ම දනවා 13 වෙනි පෑන, 13 වෙනි අවස්ථාවේදී ගන්න පෑන අනිවාර්යම රතු එකක්. 14 වෙනි අවස්ථාවේදීත් රතු, 15 වෙනි අවස්ථාවේදීත් රතු. එහෙමනම් 12ක් මුල් අවස්ථා 12ෙදී කළු පෑන් සහ රතු පෑන් සියල්ල ඉවර වෙනවා. එහෙමනම් පෑන් තුනක් ගන්න නම් එයට තවත් තුනක් එකතු කරන්න ඕනේ. 12ට තුනක් එකතු කරාම උත්සාහයන් 15කදී ස්ථිර වශයෙන්ම රතු පෑන් තුනක් ගැනීමේ හැකියාව අපට තියෙනවා. මම හිතනවා ඔයාට හොඳටම තේරුණා කියලා. ඔයා මේවා චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා ශිෂ්‍යත් විභාගේ පේපර් එක හදන්න මේ දවස්වල. එක එක වර්ගයේ ගැටලු ඔයා හදන්න. මේ වගේ ගාන මම හදනවා. හදලා චුට්ටක් බලන්න. ගැටලු තියෙනවා නම් අම්මත් එක්ක කතා කරන්න. අම්මටත් මේ ගැටලුව ලියා ගන්න අමාරුයි වගේ නම් ටීචර්ට කතා කරන්න. ටීචර්ට කතා කළ කියන්නේ මම මේ වගේ ගානක් හදුවා, නැත්නම් මට මේ වගේ ගානක් ආවා. ඒකට උත්තරය කොහොමද හදන්නේ කියලා. ඔයාට ඒක ලියා ගන්න බැරි වුණොත් කතා කරන්න 0.71, 80.76, 77 තුන දුරකථන අංකයට. හරි, එහෙමනම් ආදරණීය ද්වේපුති, අපි ගිය සතියේ ඔබෙන් ඇහුව ප්‍රශ්නයක්. මේ ආශ්‍රයෙම තමයි ප්‍රශ්නේ ඇහුවේ. අපිට අපි වාගේ කරලා තිබුණා අපේ රජරට ගුවන් විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහන අගේ කරලා තිබුණා චමිල සංජේ පුස්දිවුල් වැව කියන මහත්මයා. ඊටාම අගේ ඉහලින් අගය කරලා තිබුණා ඔබේ අගය කිරීමෙන් අපි තව තවත් වඩ වඩාත් රජරට සේවයේ එක්ක එකතු වෙලා මේ ගමන සාර්ථකව කරනවා රජරට දූපුතුන්ගේ නැනනුවන දල්වන නැන පහන් එළිය කරන මේ වැඩසටහන තවත් සාර්ථකව කරන්න ඔබේ වචන ගොඩක් අපට ශක්තිමත්ව අපි ඉදිරියට ගන්නවා. සනුති හතරස්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දහම්නා මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අපට නිවැරදි පිළිතුර එවල තිබුණා. ලුතිර රීත්නුක තලාව අනුරාධපුර ඩීඑස්එනනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් පාඩම අගය කරලා තිබුණා. සේහන්සා රඹෑව ගෝණෑවසිරි දේවමිත්ත විද්‍යාලයේ ඩිලක්ෂි අලෝචනා හිඟුරක ප්‍රාථමික විද්‍යාලයේ දුල්මිනි චමිත්‍රා ඉන්දිගොල්ලෑව යකාවේ ප්‍රාථමික විද්‍යාලයේ කැබිදිගොල්ලෑව ඒ වගේම පීබී ඕසද ගිම්හාන් පොළොන්නරුව නිකවැව ගාමිණි විද්‍යාලයේ මිනුග තුන ශ්‍රේණියේ හිරිපිටියාගම විද්‍යාලයේ ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ ඔවින්දු හතර ශ්‍රේණියෙන් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. දුලන්සා බන්නේහක අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. දහම්සා ලෝසඳි කිරිවැඩුන්න ප්‍රාථමික විද්‍යාලයේ මින්සර තෙලදින්නෑව විදුහල අනේ මගේ නම කියන්නකෝ කියලා විද්‍යාලෝක විද්‍යාලයේ හතර ශ්‍රේණියේ බුහන්සා ජාලනී එවල තිබුණා නිවැරදි පිළිතුර. සසඳර කවුමින හැවෙන් තැන්නේගම විද්‍යාලයේ එවැගේම සෙනුදි සේහන්සා යුදගනාව විද්‍යාලයේ පොළොන්නරුව දිඹුලාගල නුවරගල ප්‍රාථමික විද්‍යාලයේ ගගන නිකේසලත් නිවැරදි පිළිතුරු යොමු කළ තිබුණා. ගෙසඳි මුතු සමුදු නිවැරදි පිළිතුරු යොමු කළ තිබුණා විද්‍යාලෝක විද්‍යාලයේ හිඟුරක් ගොඩ එවගේම ජනිත් තීක්ෂණ පොළොන්නරුව අරලගම්විල ප්‍රාථමික විද්‍යාලයනුත් අපට නිවැරදි පිළිතුරුම කළා තිබුණා. මේව බලනකොට අපට හිතෙන්නේ ඈත දුරබැහැර ගොඩාක් ඈත පැතිවලින් පවා රජරට සේවයේ අහලා අපට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. ඉතින් ආදරණීය දුවේපුතේ ඔබේ අධ්‍යාපනික අවකාශය සපුරාලන්න තමයි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශයත් රජරට සේවයත් එකතු වෙලා මේ වැඩසටහන අරගෙන ඉන්නේ. මේන් වැඩක් ගන්න වලාකුලක් කියාගෙන යනවා. මොකද්ද කියන්නේ? අනේ මගෙන් වැඩ ගනියු ගනියු කිය කියා ඔහේ යනවා නේද? ඉතින් වලාකුලක් අපට කොච්චරනම් දේවල් දෙනවද නේද? මේ වැස්ස වහිනකොට ගොවියෝ හරිම ප්‍රබෝධයෙන් බලාගෙන ඉන්නේ තමන්ගේ බවභෝග සරුවෙලා අටුකොටු පිරිලා තමන්ගේ තමන්ට යහපත් කාලයක් උදා වෙන එක පිළිබඳව පෙරනිමිත්තක් තමයි වැස්ස කියන්නේ. එහෙමනම් ඔබේ අනාගතයට පෙරනිමිති අරගෙන එනවා අපි රජරට සේවයත් එක්ක එකතු වෙලා. හොඳට අහන්න, හොඳට ධාරණය කරගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න, වැඩ කරන්න ඔබට පුළුවන්. හැම වෙලාවෙම කියන්නේ yes I can, ඔව් මට පුළුවන් නේද? මට බැරි නම් කාටද පුළුවන්? ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. එහෙමනම් ආදරණීය දුවේපුතේ අපි පරිසරයේ කොටසකට යනවා පාඩමෙන්. මොකද ගණන් එක දිගටම කරාම ටිකක් අමාරුයි වගේ හිතෙනවා. ඔයාලට ආදරේ ගොඩාක් අපි. ඔයාලව වෙහෙසටපත් කරන්නේ නැහැ. මම දන්නවා උදේ ඉඳලා සමහර විට ටීචර් දුන්නු වැඩ කරලා ඉස්කෝලේ එවපු වැඩ කරලා තවත් වැඩ ගොඩක් කරලා ගෙදර සමහර විට පේපර් එකකුත් කරලා ඔයාට මේ පාඩම අපහසුයක් නොවෙන්න අපි ඔන්න රජරට ගුවන් තරංග අවකාශය තුල ඔයාගේ දෙසවන් සමීපයට අරගෙන එනවා. හරිනේ? හරි. එමනම් පරිසරයේ ප්‍රශ්න ටිකකට කතා කරන්න යන්නේ අපි. උපදේශාත්මක කවි ගී ඇතුළත් ග්‍රන්ථයක් නොවන්නේ කියලා අපෙන් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් මෙහෙම. චුට්ටක් හිතන්නකෝ. උපදේශාත්මක කවි ගී ඇතුළත් ග්‍රන්ථයක් නොවන්නේ. ලෝවැඩ සංග්‍රහව, ලෝකෝපකාරය, ගී සින්දු. දැන් අපිට පුතේ උපදේශ දෙන උපදේශාත්මක ග්‍රන්ථ තියෙනවා. ඒ තමයි ඔයා දන්නවා ලෝවැඩ සංග්‍රහව, ඒ වගේම ලෝකෝපකාරය, ඒ වගේම සිරිත්මල්දම, ඒ වගේම බාලෝපදේශය වගේ පද්‍ය පන්ති අපට උපදේශයක් ලබා දෙනවා. ඔයා දන්නවද ලෝවැඩ සංග්‍රහව කවුද රචනා කළේ කියලා? වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. ඔයාට මතක ඇති අපේ යහපැවැත්ම පාඩමේදී අපිට මේ වගේ කවියක් අපේ සිලබස් එකේ තියෙනවා. ගංග යන ඇත් කුණ ඉඳ මස් රසට සින්දු මෙන්ද වැද වෙන සෙනමින් කපුටා ලද ඊසුරෙහි ලෝභ කළ හොත් තොපටා භව සායුරෙන් ගමනක් නැත ගොඩට. ලොවැඩ සංගරාවේදී වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ එහෙම තමයි කියන්නේ. මේ භව සංසාරයෙන් එතර වෙන්න නම් අර ගඟට ගලාගෙන යන ගඟදිගේ ගලාගෙන යන ඇත්කුණේ රසට ලොල් වෙලා කපුටා ඒ තුලම හිටියහම ගංගාව ගලාගෙන යන්නේ කොහෙටද? මහා මුහුදට. සින්දු මැද වැද වෙනසෙන මෙන් කපුටා. මහා මුහුදට වැටිලා මහා මුහුදෙත් ගොඩාක් දුර ගියාට පස්සේ කපුටා බලනවා මේ ඇත්කුණෙන් එළියට ඇවිල්ලා මං කොහෙටද යන්න ඕනේ කියලා. සප්ත මහා සාගරයේ හැම පැත්තටම කොයි පැත්තට පීනුවත් කපුටා කපුටට එච්චර දුර පීනන්න බෑ. කපුටා මේ ඇත්කුණේ රසට ඉඳලා ලොල් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා වගේ මේ ලෝකේ සැප සම්පත් වලට ලොල් වෙලා මේ ජීවිතේ තව මේ අපේ භව සයුරෙන් ගොඩ එන්න බෑ කියලයි කියන්නේ. හොඳයි. එහෙමනම් පුතේ උපදේශාත්මක කවි ගී ඇතුළත් ග්‍රන්ථයක් නොවන්නේ ගීසින්දු. ගීසින්දු කියන එක අපට උපදේශයක් සපයන කාව්‍යමය ග්‍රන්ථයක් නෙවෙයි, ලෝකෝපකාරයත් අපිට උපදේශ සපයන ග්‍රන්ථයක්. සුභාසිතේ රචනා කළේ කවුද? ඔයා දැනගන්නම ඕනේ. සුභාසිතේ රචනා කළේ යලගේවන්න මුකවෙට්ටිතුමා. ඔයාට මතක ඇති සුභාසිතේ කවි පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණනන බෙලින් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳෙන් දුරු වෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් නෙලෙසට නොම වේදුරු. සුභාසිතය රචනා කරන්නේ අලගියවන්න මුකෙවෙට්ටිතුමා. ඔයා මතක තියාගන්න වෙයි මේ වටික. ඉතින් සිරිත් මල්දම පොත රචනා කළේ කවුද කියලා ඇහුවොත් සිරිත් මල්දම පොත රචනා කරලා තියෙන්නේ M.L. සිල්වා ගුරු මොහන්දිරම් තුමා. ඔයා දන්නවා දැනට අවුරුදු 150කට කිට්ටුවේ සිරිත් මල්දම රචනා කරලා 1890 ගණන්වල තමයි මේ සිරිත් මල්දම රචනා කරලා තියෙන්නේ. ඉතින් එදා ඒ සිරිත් මල්දමේ දුන්න උපදෙස් අදටත් ඒ විදිහටම ඔයාට මට වළංගුයි. සිරිත් සහ විරිත් කියලා කොටස් දෙකක් අපි හඳුනා ගන්නවා. සිරිත් කියන්නේ කළ යුතු යහපත් දේවල්, විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් අවබෝධයෙන් පැහැදිලිව නිර්වෘල්ව අවබෝධ කරගෙන තමයි අපි මේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි සමාජය යහපත් වෙන්නේ නේද? සිරිත් මල්දමේ කවියක් තියෙනවා, ඉර උදා වෙන්නට පළමුව නැගිට සිහි කොට අලෙසකම් දුරුකොට කරන් වැඩ පෙළදියුණු වන්නට. ඇත්තටම ඉර උදාවට පෙර නැගිටින්න ඕනේ. මේ දවස්වල නම් ඉතින් නිවාඩු නිසා ටිකක් වැඩිපුර නිදා ගන්නවා නේද? කාටද නිවාඩු? ඔයාලට නිවාඩුද? ඔයාලට නිවාඩු ලැබිලා තියෙන්නේ මේ රටේ තියෙන අයහපත් සෞඛ්‍යමය වාතාවරණය නිසා. එහෙම නැතුව ඔයාලා වෙහෙස වෙලා වැඩි දැන් ඔයාලට විවේකයක් දෙන්න ඕනේ කියලා නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විවේකයක් දීලා තියෙන්නේ. ඒක නිසා ඔයාට හුදෙම්ම අවදි වෙන්න වෙයි. ඒ වගේම ඔයාගේ යාළුවෝ හොඳට වැඩ කරනවා ඇති මේ දවස්වල. අයියලා අක්කලා එක්ක එකතු වෙලා, අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා ඒ අයත් දැන් ඉන්නේ ගෙදර, ගොඩක් වැඩ කරනවා ඇති. මේක තරඟයක් නේද? ඉගෙන ගන්නවා කියන එක පුංචි තරඟයක්. මේ තරඟයට වැටෙනකොට ඔයත් මේ තරඟයට මූණ දෙන්න ඕනේ. අපි තරඟවලදී බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණයම විතරක් නෙමෙයි, ජය පරාජය දෙකම. හැබැයි අපි ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා නේ. හැම වෙලාවකම අපි ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. අපේ හිත ඇතුලේ තියෙන බලාපොරොත්තුව ජයග්‍රහණයක්. ඔයාට ජයග්‍රහණයක් තියෙනවා. ඔයා ඒ දිනුම් කණුව ළඟට යන්න ඕනේ. ඒ දිනුම් කණුව ළඟට යන්න ඔයාට බාහිර පාර්ශව ගොඩක් උදව් කරනවා. ඉස්කෝලේ ටීචර් ඉඳ හිට කතා කරලා අහනවනේ ඔයා වැඩ කරනවදලු tira මේ දවස්වල කියලා නේද? සනුති වැඩ කරනවද කියලා අහනවා. එක එක නම් කී කී අහනවා. ඉතින් ඔන්න ඔයා ටීචර්ගේ හිත සතුටින් තියන්න නම් ඔයාට වැඩ කරන්න වෙයි. ඉස්කෝලේ පටන් ගනී ළඟදිම. එහෙම පටන් ගත්තාම ටීචර් පුදුම වෙයි ඔයාගේ දැන් අත්තකුරු දැකලා හරි ලස්සනයි කියලා වැඩ ගැන හිතලා පුදුම වෙයි. හැබැයි ඒ වගේම ටීචර්ට දුක හිතෙයි ඔයා එහෙම මෙහෙන් අකුරු ගහලා දැම්මොත් නේද? ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම, ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ගෙනාවේ කවුද කියලා ඇහුවොත් මම උත්තර තුනක් කියන්න. සුසන්තිකා ජයසිංහ මහත්මිය, ඩන්කන් වයිට් මහත්මිය, සනත් ජයසූරිය මහත්මයා. අපි දන්නවා සනත් ජයසූරිය මහත්මයා කියන්නේ මෑත කාලීන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළ තැනක් දිනාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එවනම් අපට උත්තර දෙකක් ගැන කතා කරන්න වෙනවා, සුසන්තිකා ජයසිංහ මහත්මියද ඩන්කන් වයිට් මහත්මයාද කියලා. අපි දන්නවා පුතේ ඔයාලා බලන්න, දැනට ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් ලැබිලා තියෙන්නේ දෙකයි. එයින් එකක් තමයි සුසන්තිකා ජයසිංහ මහත්මිය අරගෙන ආවා 2000 වර්ෂයේ මීටර 200 කෙටි දූර ධාවනයේදී රිදී පදක්කමක් අපට ලැබුණා. ඩන්කන් වයිට් මහත්මයා අපට මුල්ම ඔලිම්පික් පදක්කම අරගෙන එනවා 1948. 1948 තමයි අපට මුල්ම ඔලිම්පික් පදක්කම ලැබෙන. ඒ කියන්නේ අපට නිදහස ලැබුණු වර්ෂේ 1948 කියන්නේ අපට නිදහස ලැබුණු වර්ෂයේ තමයි පළවෙනි ඔලිම්පික් පදක්කම අපට ලැබෙන්නේ මීටර 400 කඩුලු මතින් දිවීමේ තරඟ ඉසව්වෙන්. එමනම් ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම ගෙන ආ ක්‍රීඩකයා වන්නේ ඩන්කන් වයිට් මහත්මයා. අපි ගරු කළ යුතුයි පුතේ. දැන් නම් ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාවට දෙවෙනිවර ඔලිම්පික් පදක්කමක් දිනා දුන්නේ කවුද? දැන් ඔයා ඒකට උත්තරය දන්නවා. පළවෙනි ඔලිම්පික් පදක්කම ඩන්කන් වයිට් මහත්මයා ගෙනාවා නම් අපට ලැබිලා තියෙන්නේ ඔලිම්පික් පදක්කම් දෙකයි නම් දෙවෙනි ඔලිම්පික් පදක්කම අරගෙන එන්නේ සුසන්තිකා ජයසිංහ මහත්මිය 2000 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තමයි තිබුණේ. මෙහිදී ඇයට හිමි වුණේ ලෝකඩ පදක්කම තුන්වන ස්ථානයේ වෙනුවෙන්. හැබැයි ඇමරිකාවේ මේරියන් ජොන්ස් කියන ක්‍රීඩිකාව මීටර 200 තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනලා ඇය පසු කාලීනව තහනම් උත්තේජක පාවිච්චි කරා කියලා එයා තරඟයෙන් ඉවත් කළා මේ ක්‍රීඩා කමිටුව ඔලිම්පික් කමිටුව විසින්. එතකොට දෙවන ස්ථානය දිනාගෙන රිදී පදක්කම දිනාගත් ජමයිකාවේ ක්‍රීඩිකාවට ප්‍රථම ස්ථානය ලැබෙනවා. ඒ වගේම තුන්වන ස්ථානයේ දිනාගත් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට දෙවන ස්ථානයේ වෙනුවෙන් හිමි රිදී පදක්කම ලැබෙනවා. එහෙමනම් ඔන්න අපේ රටට දෙවන ඔලිම්පික් පදක්කම අරගෙන ආවේ සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව. සෙව්මි ඇඹුල්ගස්සෑ විද්‍යාලයේ කැකිරාව අපිට නිවැරදි පිළිතුරු යොමු කළ ආදරණීය දියණිය. ඒ වගේම චමෝද් නිම්සර පොළොන්නරු දිඹුලාගල නිස්සංකමල්ල විද්‍යාලයේ හතර ශ්‍රේණි චමල්සා සිහානි මඩටුගම කැකිරාව. ඒ වගේම නෙත්මි නිලුත්පල සිරි දේවමිත විද්‍යාලය රඹෑව රවින්දු තිඹිරිවැව විද්‍යාලයේ අනුරාධපුර චාතුර්යා දෙව්මි දෙව්වන්ති හේමමාලි ප්‍රාථමික විද්‍යාලයේ වාහල්කඩ සෙනුක දෙවුනිත් හතර ශ්‍රේණි අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අරෝස සාන්ත ජෝසප් විද්‍යාලයේ. ඒ වගේම බානුක මීගලෑව ජාතික පාසලෙන් නිවැරදි පිළිතුරු යොමු කළ තිබුණා. සසෙල් නිම්සර යුදගනාව විද්‍යාලයේ පොළොන්නරුව ඩී.එම්. සවිද්‍යා යෝදැල මහවිද්‍යාලයේ හිඟුරක්ගොඩ දෙව්මි අමායා මැදවැව විද්‍යාලයේ හතර ශ්‍රේණියේ නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. ඒ වගේම ත්‍රිශාලා නෙත්සරණි පොළොන්නරුව මින්නේරිය ප්‍රාථමික විද්‍යාලයේ නවින්දයා දිව්‍යාංජලි ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ කෙත්මි ආදිත්‍යා අලුත්වැව තම්මන්නෑව විද්‍යාලයේ ඒ වගේම බිකුණි ගයත්ම අනුරාධපුර කේ.බී. රත්නායක විද්‍යාලයේ කෞෂානි මණ්ඩවලගම ප්‍රාථමික විද්‍යාලයේ දෙව්මි විහාරා පැල්බැන්දියා විද්‍යාලයේ ඒ වගේම පැල්බැන්දියා විද්‍යාලයේ සෙහාන් කවිඳුත් අපට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. නවෝද් තනුජ සිරිසුමන විද්‍යාලයේ ගල්නෑව අපට නිවැරදි පිළිතුරු යොමු කරපු ආදරණීය දූල පුතාලා කීප දෙනෙකුගේ නම් විතරයි කිව්වේ. ඔයාලා තරහ වෙන්න එපා. ඔයාලගේ නම් ගොඩ ලිස්ට් එකක් තියෙනවා මගේ ළඟ. කියවන්න වෙලාවක් නැහැ. හේතුව ඔයාලා මුලින්ම නිවැරදි පිළිතුරු යොමු කරන අයගේ නම් විතරයි මට කියවන්න වෙන්නේ. හේතුව ගොඩක් අය නිවැරදි පිළිතුරු යොමු කරලා තියෙනවා. අපි කතා කළා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමිකාංශයත් එක්ක ඔයාලා වාගේ කරන්න අපිට මේ හරහා පුංචි වැඩසටහනක් කරන්න පුළුවන් වෙයිද කියලා. රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණාම සෞඛ්‍ය අංශයෙන් යථා තත්ත්වයට පත් වුණාම පාසල් විවෘත වුණාම අපිට පුළුවන් වෙයි ඔයාලා එවන නිවැරදි පිළිතුරු වෙනුවෙන් අපට යමක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ ගැනත් අපි බලනවා. ඔබ නිරන්තරයෙන්ම රජරට සේවය අහන්න, නිරන්තරයෙන්ම ඔයාලා රජරට ගුරු ගෙදර වැඩසටහන අහන්න. ඒක ඔයාලට සේවයක් වෙනවා වගේම මේක ඔයාලා ඉගෙන ගත්තාම රටට අපේ ලෝකයට යහපතක් වෙනවා කවදා හරි. එහෙමනම් ඔන්න තවත් එක ප්‍රශ්නයකට අපි යන්න හදන්නේ. අපි කතා කරන්නේ පරිසරය දෙවැනි ප්‍රශ්න පත්‍රයේට අදාළ පරිසරයේ කොටස්. මුනිසිරිපා සිඹිමින්නේ සමනල ගිරි පෙදෙසින්නේ මෙම කවි කුමන වර්ගයට අයත් වේද කියලා අහන්නේ. මම උත්තර තුනක් කියන්නම්. ජාතිකාභිමානී කවි. ඔයාට මතකද මුනිසිරිපා සිඹිමින්නේ කවිය? මේක ජාතිකාභිමානී කවියක්ද, සිරිපා කරුණාකරන විට කියන කවියක්ද, නැලවිලි කවියක්ද? මේ කවි පන්තියේ නමම, පද්‍ය පන්තියේ නමම නැලවිල්ල. බලන්න. මුනිසිරිපා
සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මන්ද සුලඟයි මෙන්නේ මගේ පුතා නිදියන්නේ.
එහෙමනම් පුතේ නැලවිලි ගීයක්. දැන් ඔයාට කවි පදයක් දීලා තියෙන හැබැයි විශේෂ නිර්දේශයේ මේ කවියම තියෙනවා. එතකොට කවියම මතක තිබුණොත් විතරයි අවසාන පදයේ තමයි මගේ පුතා නැලවෙන්නේ කියලා තියෙන්නේ. එහෙමනම් කවි ටිකක් පාඩම් කරගන්න වෙයි. හතරේ පොතේ තියෙනවා කවි ටිකක්. ඒ ටික පාඩම් කරගන්න වෙයි. සමහර විට කවිවල අඩු පද නැත්තම් හිස්තන් පුරවන්නත් එනවා. පොඩ්ඩක් තියෙන්නේ. හතර ශ්‍රේණියෙත් එහෙම තියෙනවා. ඒ වගේම කවිවලින් විවිධ ආකාරයේ ප්‍රශ්න සකස් වෙනවා. එහෙමනම් ඔයා ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙනකොට තුන ශ්‍රේණියේ තියෙන අර පොඩි පොඩි කවි ටිකත් හතර ශ්‍රේණියේ තියෙන පොඩි පොඩි කවි ටිකත් පාඩම් කරගෙන සූදානමින් ගියොත් ඔයාට බයක් නැහැ මොන වර්ගයේ ප්‍රශ්නයක් ආවත් අපට උත්තරයක් ලියාගන්න පුළුවන්කම ලැබෙනවා. අපි තවත් එක ප්‍රශ්නයකට යන්න සූදානම්. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝක කුසලානය දිනා ගැනීමතේ කණ්ඩායම මෙහෙ වූ නායකයා කවුද කියලා. ආ දන්නවද 1996 අපේ රට ලෝක කුසලානය දිනාගත් නායකයා අරවින්දද සිල්වද අර්ජුන රණතුංගද සනත් ජයසූරියද. මේ තුන් දෙනාම ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ රටේ. අරවින්දද සිල්වා අර්ජුන රණතුංග සනත් ජයසූරිය. මේ තුන් දෙනාම ක්‍රිකට් කණ්ඩායමේ නායකයෝ හැටියටත් ඉඳලා තියෙනවා. හැබැයි 1996 අපේ රටට ලෝක කුසලානය දිනාගෙන එනකොට අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තමයි අර්ජුන රණතුංග. ඔයත් තේරුම් ගන්න 1996. මම අහනවා ඔයාලගෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ කීර්තිමත්ම විද්‍යාඥයෙක්. මම උත්තර තුනක් කියන්නම්. ආතර් සී ක්ලාක් මහතා, අරුණාචලම් පොන්නම්බලම් මහතා, චන්දන ජයලත් මහත්මයා. ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත්ම විද්‍යාඥයෙක් හැටියට අපට හඳුන්වන්න පුළුවන් මේ තුන්දෙනාගෙන් කවුද? දැන් මේ තුන්දෙනාම විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව විවිධ අනාවැකි කියලා විවිධ සොයා ගැනීම් කරපු අය. හැබැයි ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය අරගෙන ශ්‍රී ලංකාවට ඉතාම කීර්තියක් අත්කර දුන්න කෙනෙක් තමයි ආතර් සී ක්ලාක් මහත්මයා. ඔයාලා දන්නවා ආතර් සී ක්ලාක් මහත්මයා අපේ රටේ ඉපදුනේ නැති වුණාට ජීවිතේ අවසාන භාගය ගෙවන්න අපේ රට තමයි තෝරාගත්තේ. ඒ වගේම අපේ රටේ පුරවැසි භාවය ගත්තා. 1930 ගණන්වල ද වයර්ලස් වර්ල්ඩ් කියන සංගරාවට මෙයා ලිපියක් ලියනවා. වයර් නැතුව, මේ වයර් වල සම්බන්ධතාවයක් නැතුව ලෝකේ විවිධ තොරතුරු අපට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණයෙන් තමයි අද ලෝකේ ගොඩාක් ගුවන් විදුලි නාලිකා, ඒ වගේම රූපවාහිනී නාලිකා, ඒ වගේම ගොඩාක් කාලගුණික තොරතුරු වගේ දේවල් ලබා ගන්න. ඉතින් මේ ආතර් සී ක්ලාක් මහත්මයා තමයි අපේ රටේ හිටපු කීර්තිමත්ම විද්‍යාඥයෙක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. මෑත භාගයේ 2008 අවුරුද්දේ වගේ තමයි ආතර් සී ක්ලාක් මහත්මයා අපේ රටේදී ජීවිතයෙන් සමුගානේ. හොඳයි, එමනම් ආදරණීය දුවපුතේ අද පාඩම අපි අවසන් කරන්න හදන්නේ. එමනම් අවසන් කරන්න මත්තේ මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. සඳමතින් ගෙන පස් පරීක්ෂා කිරීමට සහභාගී වූ විද්‍යාඥයෙක් වෙන්නේ කවුද කියලා. මෙයා ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙක්. සඳමතින් ගෙන පස් පරීක්ෂා කරන්න සහභාගී වෙච්ච විද්‍යාඥයෙක් ඉන්නවා. මම උත්තර තුනක් කියන්නම්. ආචාර්ය සිරිල් පොන්නම්පිරුම මැතිතුමා, එවැගේම චන්දන ජයලත් මහතා, ආතර් සී ක්ලාක් මහතා. එහෙමනම් ඔයාලා නිවැරදි පිළිතුරු යොමු කරන්න 0.71 80.76 77.3 කියන දුරකථන අංකයට 0.71 80.76 77.3 කියන දුරකථන අංකයට යොමු කරන්න. සඳමතින් පස්ගෙන පස් පරීක්ෂා කරන්න සහභාගී වෙච්ච විද්‍යාඥයාගේ නම තමයි අපි ඇහුවේ. එහෙමනම් හෙට දවසෙත් ශිෂ්‍යත්ව පාඩමෙන් හවස 5ට සමග සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන් සමුගන්නවා. ආයිබෝවන්.